යන්නේ 10 වසර පෙළපොතට අදාළ 5 වෙනි පාඩම යේසුස් වහන්සේ හා ජුදෙව් චාරිත්‍ර කියන පාඩම තමයි අපි කතා කරන්නේ. එතකොට මා මේ පාඩම කරන්නට අපි පෙළපොතේ තිබෙන්නා වූ පෙළගස්වා තිබෙන්නා වූ කරුණුත් එක්ක මේ කටයුතු ඉදිරියට ගෙන යනවා. මා මේ වැඩසටහන දැන් මේ සම්බන්ධ වෙන්න මීට පෙර අපි අහුන්කම් දුන්නා අපේ බෞද්ධ දරුවන්ගේ වැඩසටහනට. මා කැමති අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ඒ වැඩසටහන නවත්තපු තැනින් මේ පාඩම පටන් ගන්න. එතුමා උන්වහන්සේ ඉතාමත් ලස්සන කතාවක් කිව්වා. අපි හැමෝම එක්කහු වෙලා අපේ මානව වර්ගයාට යහපත් ලෝකයක් ගොඩනගන්නට තමයි අපි හැම කෙනෙක්ම උත්සාහ කරන්නට ඕනේ කියන කාරණාව. ඉතින් එතකොට ඒ කාරණාව අපි කල්පනා කරනකොට විශේෂයෙන් අපි ජීවත් වෙන්නා වූ රට, අපි ජීවත් වෙන්නා වූ සමාජය ගැන අපි කල්පනා කරනකොට විවිධ රටවල් වලට, විවිධ සමාජයන් වලට ආවේනික වූ චාරිත්‍ර වාරිත්‍ර තිබෙනවා. ඒ වගේම තමයි ඒ ආගමික කොට්ටාශයන් වලට ආවේනික වෙච්ච ආගමික උත්සව චාරිත්‍ර වාර්ති තිබෙනවා. දැන් මේ දේවල් අපිට හැම වෙලාවකම අනන්‍යතාවයක් නිර්මාණය කරලා දෙනවා. ඉතින් දැන් මේ අනන්‍යතාවය හැම මිනිස්සෙකුටම, හැම ජීවියෙකුටම ඉතාමත් වැදගත් කාරණාවක්. එතකොට අපි මේ අපිට අනන්‍යතාවයක්, මට අනන්‍යතාවයක් තියෙනවා වගේම තව කෙනෙකුටත් අනන්‍යතාවයක් තියෙනවා කියනා වූ කාරණාව අවබෝධ කරගත්තාම අපිට පුළුවන් වෙනවා ඇත්තටම ලස්සන සමාජයක්, එකිනෙකාට ගරු කරන්නා වූ, එකිනෙකාව පිළිගන්නා වූ සමාජයක් ගොඩනගන්නට. ඉතින් ඒ කාරණාව පෙරදැරිව අපි කල්පනා කරොත් අපි දකිනවා යේසුස් වහන්සේ ඒ හැදිච්ච වැඩිච්ච සමාජය තමයි යුදෙව් සමාජය, යුදෙව් සම්ප්‍රදාය, යුදෙව් ආගමික පසුබිම ඇතුලේ තමයි උන්වහන්සේ ඇති දැඩි වෙන්නේ. එතකොට ඒ යුදෙව් ආගමික චාරිත්‍ර වාරිත්‍ර, ඒ ආගමික සම්ප්‍රදායන්, ඒ හැම දෙයක්ම යේසුස් වහන්සේගේ ජීවිතයට බලපෑවා. ඉතින් ඒ කාරණාව ඉතාමත් වැදගත්. මොකද අපිට තේරුම් ගන්නට තිබෙනවා මේ සම්ප්‍රදාය නැත්නම් මේ චාරිත්‍ර අපේ ජීවිතවලට යම් යම් වටිනාකම් එකතු කරනු ලබනවා. ඒ වටිනාකම් අපිට ඉතාමත් වැදගත්. දැන් උදාහරණයක් හැටියට අපි මේ කාරණාව කල්පනා කරද්දී දුවේ පුතේ අපි පොඩ්ඩක් හිතලා බලමු. දැන් කිතුණුවන් විදිහට අපි ලංකාව තුල ජීවත් වෙද්දී අපිට මේ ලංකාවේ තිබෙන්නා වූ චාරිත්‍ර, ලංකාවේ තිබෙන්නා වූ වාරිත්‍ර, ඒ දේවල් එක්ක අපි කොහොමද එකතු වෙන්නේ? දැන් අපි සමහරක්කට අපේ ශ්‍රී ලාංකේය සම්ප්‍රදාය ඇතුලේ අපිට තිබෙනවා ජාතික වශයෙන් වැදගත් යම් යම් උත්සව. ඒ වගේම හැබැයි ආගමික වශයෙන් අපේ එකිනෙකාට අනන්‍ය වූ උත්සව චාරිත්‍ර වාරිත්‍ර තිබෙනවා. එතකොට අපි මේ දේවල් අපිට වැදගත් වෙන්නේ ඇයි කියන කාරණාව තේරුම් ගන්නකොට, ඒ අනන්‍යතාවය අපිට ලබා දෙන්නා වූ කියන කාරණාව තේරුම් ගන්නකොට, දැන් කිතුණුවන් විදිහට අපි අපේ අනන්‍යතාවය රැකගෙන මේ දේවල් වලට දායක වෙන්නේ කොහොමද කියන කාරණාවත් තේරුම් ගන්නට ඕනේ. ඒ මොකද එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ අපේ වටිනාකම්, අපේ ගුණාංග, ඒ දේවල් අනිත් අයත් සමග බෙදාගෙන මේක ලස්සන තැනක්, ලස්සන රටක් බවට පත් කරන්නට අපිට පුළුවන් වෙන්නේ. එකිනෙකාව ඉවසා වදාර ගන්න, එකිනෙකාව දරාගෙන ගමන් කරන්න අපිට පුළුවන් ශක්තිය හම්බෙන්නේ අපි මේ වගේ තිබෙන්නා වූ වටිනාකම් ඒ දේවල් අවබෝධ කරගත්තොත්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපිට කිතුණුවන් විදිහට අපි කොහොමද සිංහල අලුත් අවුරුද්ද සමරන්නේ? දැන් අපේ තව අපේ සාමාන්‍ය සම්ප්‍රදාය තුල තියෙනවා ඔය කුඩා දරුවෙකුට අකුරු කියවීම, නැත්නම් කෑම අපි කියන රංගිරි කට ගන්නවානේ, පළබෙනි වෙන්ම ඒ ඉඳුල් කට ගන්නවා කියලත් අපි කියනවා. මේ වගේ යම් යම් චාරිත්‍ර දින ඒවා අපිට ආගමකට නැත්නම් එක එක යන කොට්ටාසයකට පමණක් සීමා වුණු දේවල් නෙමෙයි. ඒවා විවිධාකාරයෙන් අපි හැම කෙනෙකුටම පොදුවේ සමරන්නට, පොදුවේ සහභාගි වෙන්නට පුළුවන් දේවල්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් වෙසක් උත්සවය එක බෞද්ධයන්ටම අනන්‍ය වෙච්ච දෙයක්. ඒකෝට අපිට අපි කිතුණන් විදිහට අපිට ඒක සමරන්නට බැරි වෙන්න පුළුවන්. හැබැයි අපිට ඕන එක සහයෝගයෙන් ඒකට සහභාගි වෙන්නට පුළුවන්. ඒ තුල අපේ සහෝදරත්වය අපිට වර්ධනය කර ගන්න පුළුවන්. මේ විදිහට මේ උත්සව සහ මේ චාරිත්‍ර වාරිත්‍ර ගැන කල්පනා කරනකොට අපි තේරුම් ගන්නට ඕනේ අප එකිනෙකාට වෙන් වූ අනන්‍ය වූ ඒ අනන්‍යතාවයන් සහ වටිනාකම් එක්ක ඒ දේවල් අගය කරමින් ඒවාට සහභාගි වෙන්නේ කොහොමද කියන කාරණාව ඒක ඉතාමත් වැදගත්. මොකද ඒ හරහා සිද්ධ වෙන්නේ අපේ සමාජය ලස්සන වෙන එක, සහෝදරත්වය, සහභාගීත්වය, සහජීවනය ඇති වෙන එක. ඒක තමයි ඒ එකමුතුකම තමයි සමාජයක් ලස්සන කරන්නේ, රටක් ශක්තිමත් කරන්නේ, රටකට එක්තරා විදිහක සම්පතක් වෙන්නේ ඒ ජාතීන් අතර විවිධ ජනකොට්ටාස අතර තිබෙන්නා වූ ඒ සමගිකම, එකමුතුකම. ඉතින් ඒක වර්ධනය කරන්නට අපිට දායක වෙන්නට තිබෙනවා. ඒ නිසා අපි කිතුනදිර අවබෝධ කරගන්නට තිබෙනවා මේ අපේ චාරිත්‍ර වාරිත් අපි පිළිපදිනකොට, ඒවා වත් පිළිවෙත් පවත්වනකොට අපි කොහොමද සමස්ත සමාජයට වැඩදායි විදිහට ඒ දේවල් කරන්න කියන කාරණාව. දැන් අපි යේසුස් වහන්සේ දතර ඒ පසුබිම බලපුවාම යේසුස් වහන්සේ එදා උන්වහන්සේ ඉපදිච්ච ඒ භූමිය, ඒ යුදෙව් සම්ප්‍රදාය, ඒ වටපිටාව තුල උන්වහන්සේ ඒ වටිනාකම් මේ ගුණාංග එක්ක ගොඩනැගිච්ච බව අපිට දකින්නට පුළුවන්. දැන් අපි විශේෂයෙන් අපේ මේ පාඩමට අදාළව දී තිබෙන ලූක්තුමාට අනුව ලියුණු සුභාරංචියේ දෙවෙනි පරිච්ඡේදයේ 22 පදේ ඉඳන් 52 පදේ දක්වා තිබෙන ඒ කොටස ඔබ සීරුවට හිමීට කල්පනාවෙන් කියවලා බැලුවොත් ඔබට දකින්නට පුළුවන්, ඒ විශේෂයෙන් 27 පදේ කියවොත් ඔබට දකින්න පුළුවන්, එතන කියනවා මේ යේසුස් වහන්සේගේ අම්මයි තාත්තයි යේසුස් වහන්සේව අරගෙන ඒ චාරිත්‍ර වාරිත්‍ර වත්පිළිවෙත් පවත්වන පිණිස දේවමාලිගාවට ආවා කියන සඳහන. ඒ කියන්නේ ඒ අම්මටයි තාත්තටයි ඌමනාව තිබ්බා තමන්ගේ කුළුඳුල් දරුවත් එක්ක ඇවිල්ලා එදා සමාජය තුල තිබුණු ඒ ඔවුන්ගේ ඔවුන් පිළිගත්ත ඒ වටිනාකම් ටිකත් එක්ක තමන්ගේ දරුවව වැඩි වර්ධනය කරන්නට. එතකොට මේ වත්පිළිවෙත් පවත්වන්න පැමිණීම හරහා විශේෂ කාරණා දෙකක් අපිට දකින්නට පුළුවන්. එකක් තමයි ඔවුන් යේසුස් වහන්සේ දෙවියන් වහන්සේට තිබුණා වූ ඒ ගරුත්වය. එම නැත්නම් උන්වහන්සේගේ ඒ උන්වහන්සේගේ කැමැත්ත ඉටු කරන්න ඔවුන් තුළ තිබුණා වූ උවමනාව. දැන් මේක ඉතාමත් වැදගත්. අපි යම් චාරිත්‍රයක් වත්පිළිවෙතක් පවත්වනකොට අපි තේරුම් ගන්නවා ඇයි අපි මේක කරන්නේ. කවුරු හරි කරන්නම් වාලේ දේවල් කරන එක එච්චර සාර්ථක නෑ. එතකොට අපි උත්සාහ කරන්න ඕනේ යම් දෙයක් අපි කරනකොට එහි වටිනාකම, එහි ගැඹුර මොකක්ද කියන එක තේරුම් ගන්නට. එතකොට මේ අම්මටයි තාත්තටයි අපි දකිනවා එහෙනම් යේසුස් වහන්සේගේ ජීවිතයට සම්බන්ධ ඒ වත්පිළිවෙත් ඉටු කරමින් දේව භක්තිය, ඔවුන් තුළ තිබුණා වූ දේව භක්තිය ඔවුන් එයින් ප්‍රකාශ කරනවා. ඒ වගේම තමයි ඒ ජන කොට්ටාසයත් එක්ක, ජනයාත් එක්ක, අනිත් ඒ සමස්ත සංඝයාත් එක්ක අනන්‍ය වීමේ ඔවුන්ගේ උමනාව. ඉතින් ඒ කාරණා දෙක ඉතාමත් වැදගත්. මොකද මේ චාරිත්‍ර වත්පිළිවෙත් ඉටු කරනකොට ඒ හරහා අපි ප්‍රකාශ කරන දේ මොකක්ද කියන එක ඉතාමත් වැදගත්. ඒ වගේම තමයි ඒ හරහා අපි මොන වගේ සංකල්පයකටද, මොන වගේ සිතුවිල්ලකටද අපි සහයෝගය දක්වන්නේ කියන කාරණාවත් ඉතාමත් වැදගත් පුතේ. දැන් මේ කොටස් ටික අපි මේ කොටස අපි බයිබලයේ කියවනකොට අපි දකින දේ තමයි උන්වහන්සේව ඒ වත්පිළිවෙත් චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරා කියන කාරණාවද, විශේෂයෙන් පිරිමි දරුවෙක්, කුඩා පිරිමි දරුවෙක්ට ඉටු කළා වේ චාරිත්‍ර වාරිත්‍ර අපි කල්පනා කරන බලනකොට අපි දකින දේ තමයි යුදෙව් සම්ප්‍රදායේ ඒ දරුවව චර්මච්ඡේදනය කිරීම, දරුවාට නම තැබීම සහ දරුවා වැඩිමහල් කුළුඳුලන් කැපකිරීම කියන මේ චාරිත්‍ර තුන ඉතාමත් වැදගත්. මොකද ඒ හරහා ඔවුන් නැවත වතාවක් ඔවුන්ගේ ඉතිහාසය මතක් කර ගැනීමක් සිද්ධ කරනවා. ඒ ඉතිහාසය ඔවුන්ට ලැබුණා වූ කැඳවීම මොකක්ද කියන එක ඔවුන් හිතලා බලන්න පෙළඹෙනවා. ඒ හරහා ඔවුන්ගේ සමස්ත අධ්‍යාත්මය නැවුම් වීමක්, අලුත් වීමක් අපිට දකින්නට පුළුවන්. ඒතකොට දරුවෙක් චර්මච්ඡේදනය කිරීම කියන චාරිත්‍රය අපි දකිනවා ආබ්‍රහම් තුමාගේ කැඳවීම, එතුමාගේ කීකරුවීම සහ ඒ ඉතිහාසයත් එක්ක සම්බන්ධ වෙනවා. එතකොට දෙවියන් වහන්සේ ආබ්‍රහම්ව ඇදහිල්ලේ පියා විදිහට නම් කරනකොට ඒ ගිවිසුමේ ලකුණක් විදිහට තමයි මේ චර්මච්ඡේදනය ඔහුට ලබා දෙන්නේ. ඒක ඉතාමත් වැදගත්. ඒ කියන්නේ දෙවියන් වහන්සේත් එක්ක ඇති කරගත්තා වූ ගිවිසුමක ලකුණක් විදිහට තමයි මේ කාරණා විශ්ලේෂණය. ඒක මං හිතන්නේ අපිට ඉතාමත් වැදගත්. ඒ විශේෂයෙන් ඇදහිල්ල කියන කාරණාව අපේ කිතුණු ජීවිතවල අපේ ඇදහිල්ල, අපේ විශ්වාසය කියන කාරණාව වැදගත්. ඒකට ඒ සංකේතවත් කරපු කාරණාවක් විදිහට තමයි අපිට චර්මච්ඡේදනය අපි දකින්නේ. ඒ වගේම තමයි කුළුඳුලන් කැපකිරීම කියන කාරණාව ඉතාමත් වැදගත්. මොකද ඒ සම්ප්‍රදාය නිර්මාණය වෙන්නේ ඔවුන් මෝසෙස්ගේ නායකත්වයෙන් මිසර දේශයේ වහල්කමෙන් නිදහස් වී පැමිණෙනකොට අපි දකිනවා ඒ අවසන් වසංගතයේදී ඔවුන්ට ලැබෙනවා නේද අනක් ඒ කුළුඳුලන් මේ යම කියන ඒ වසංගතය අපි අධ්‍යයනය කරනකොට දැන් ඒ ස්ථානයේදී ඊශ්‍රායෙල් ජාතිය නැත්නම් ජනතාවගේ කුළුඳුලන් ආරක්ෂා වුණද ඒක සංකේතවත් කිරීම හරහා තමයි මේ කුළුඳුලන් කැප කිරීම කියන්නේ කුළුඳුලන් දෙවියන් වහන්සේට කැප වූ අය කියන කාරණාව අපි අවබෝධ කරන විට ඒක ඉතාමත් වැදගත් මොකද ඔවුන්ගේ විමුක්ති ඉතිහාසය නැත්නම් නිදහස ලබා ගැනීම වහල්කමෙන් නිදහස් වීම කියන ඉතිහාසයේදී ඒක ඉතාමත් වැදගත්. ඒකට ඔවුන්ව ජාතියක් විදිහට ගොඩනැගෙන නිර්මාණය වෙන ඒ ඉතිහාසයත් එක්ක මේ සම්ප්‍රදාය මතක් කරලා තියෙනවා. ඒ වගේම තමයි අපි දකිනවා යේසුස් වහන්සේට මරිය තුමියට උන්වහන්සේ ගැන ඒ මංගලම් කියන නැත්නම් උපත ගැන දැනුම් දෙන වෙලාවේදී උන්වහන්සේට තැබිය යුතු නම කුමක්ද කියන ඒ කාරණාව. ඒතකොට මේවා එක්තරා විදිහකින් අපිට වැදගත් වෙන්නේ උන්වහන්සේ ඒ යුදෙව් සම්ප්‍රදාය තුල සැබෑ යුදෙව්වෙක් විදිහට ගොඩනැගුණාය කියන කාරණාව. දැන් උදාහරණ අපි කියනවා නම් අපි ශ්‍රී ලංකාව තුළ ජීවත් වෙන දරුවෝ විතර අපිට සැබෑ ශ්‍රී ලාංකිකයෝ වෙන්නට පුළුවන් වෙන්නට ඕනේ. අපි ශ්‍රී ලාංකේ අපේ රට ශ්‍රී ලංකාව කියන ඒක ගරුත්වයෙන් ගැඹීරව කියන්නට පුළුවන් දරුවෝ වෙන්නට ඕනේ. දැන් ඒක අපිට ලැබෙන්නේ මේ දේවල් මේ වටිනාකම් මේ චාරිත්‍ර වාරිත්‍ර හරහා අපි ඒවා කොයිතරම් අපේ ඇඟට අපේ ජීවිතයට සම්බන්ධ කරගන්නවාද කියන කාරණාවත්. ඒතකොට ඒ තුළ තමයි අපේ රටට මව් රටට මව් බිමට ආදරේ කරන දරුවෝ බවට පත් වෙන්නේ. ඉතින් පුතේ ඒ දැන් මේ යුදෙව් සම්ප්‍රදායන් තුළත් යේසුස් වහන්සේගේ ජීවිත තුළ ගොඩනැගෙන්නේ අන්න ඒ වටිනාකම්. ඉතින් එතකොට ඒ හරහා තමයි අපිට අපේ රටට ආදරේ කරන අපිට අපි කියන්නේ අපි සිංහලෙන් කියනකොට කියනවානේ කැක්කුමක් තියෙන මිනිස්සු බවට පත් වෙන්න පුළුවන් වෙන්නේ අපි ඒ ගැන සැබෑ අවබෝධයක් ගැඹුරු අවබෝධයක් තියෙන දරුවෝ බවට පත් වුණොත්. දැන් යේසුස් වහන්සේ දේවමාලිගාව කැප කිරීමේ ඒ සිද්ධිය දකිනකොට අපිට වැදගත්ම දේ තමයි ඒ ස්ථානයේදී මේ මරියතුමියට සහ ජෝසෙෆ්තුමාට හමු වෙන සිමියොන් සහ අන්නා කියන දෙදෙනා සිමියන් කියන දිවසරත් ඒ වගේම අන්නා කියන දිවසිවරියත් කියන දෙදෙනාව හමුවීම ඉතාමත් වැදගත් සිදුවීමක්. ඇයි ඒ සිදුවීම වැදගත් වෙන්නේ? ඒ සිදුවීම වැදගත් වෙන්න හේතුව තමයි යේසුස් වහන්සේ ගැන උන්වහන්සේගේ මෙහෙවර ගැන යම්කිසි විදිහක අවබෝධයක් මරියතුමියට සහ ජෝසෙෆ්තුමාට ඒ සංවාදය ඔවුන් දෙදෙනාත් එක්ක ඇති වෙනේ සංවාදය හරහා ඔවුන්ට දැනගන්නට පුළුවන් වුණා. සමහරක් විට ඔවුන්ට තරම් අවබෝධයක් තියෙන නැතිවත් නේ යේසුස් වහන්සේ ගැන උපද කියනකොට මරියතුමීට දේවදූත යම් යම් කාරණා කියන හැබැයි ඒවා කොයිතරම් ඇයි තේරුම් ගත්තද කියන අපි දන්නේ නැහැ. දැන් හැබැයි මෙතනදී ඇයට තවත් ගැඹුරු අවබෝධයක් යේසුස් වහන්සේගේ මෙහෙවර බව ගැන අපිට ඔවුන්ට ලැබෙනවා. දැන් ඒක ඉතාමත් වැදගත්. ඒ මොකද අපි ඒකයි දකින්නේ 52 පදය කියවනකොට අපි දකිනවා ඒකේ ඉතාමත් පැහැදිලිව කියනවා යේසුස් වහන්සේ ප්‍රඥාමයමින් හා කාය ශක්තියෙන්ද දෙවියන් වහන්සේගෙන් හා මිනිසුන්ගෙන්ද ප්‍රසාදය ලැබමින් වැඩුණා කියලා. දැන් එහෙම වැඩෙන්න අවශ්‍ය කරන වටපිටාවක් නිර්මාණය කරන්න මරියතුමීට ජෝසෙෆ්තුමාටත් පුළුවන් වෙන්නේ ඔවුන් මේ කරුණු කාරණා දැනගත්ත නිසා. දැන් ඒතකොට මේ ඔවුන් දෙදෙනා හමුවීම හරහා මේ ඔවුන් යේසුස් වහන්සේ ගැන කියපු කාරණා ඉතාමත් වැදගත්. ඔවුන් දෙදෙනාම පැහැදිලිව එකඟ වෙන කාරණාවක් තමයි මේ යේසුස් වහන්සේ කියන්නේ මෙසියස්. දැන් ඔවුන් බලාපොරොත්තු වෙච්ච ගැලවුම් කාර්යය කියන ඒ පණිවිඩය ඉතාමත් පැහැදිලිව ඔවුන් දෙදෙනාම කියනවා. ඒ වගේම තමයි ඒ ගැලවීම සියලු ජාතීන් සියල්ලන්ට විවෘත එකක් බව අපි දකිනවා සිමියොන්ගේ ප්‍රකාශන තුළ. ඒ වගේම තමයි ඊශ්‍රායෙල් ජනතාව ජාතියට ඒ ආලෝකය ගේන අපි කියන්නේ අඳුරෙන් ආලෝකයට විශ්මපත් ආලෝකයට කැඳවන පුද්ගලයා කියන පණිවිඩය. ඒ වගේ තමයි මෙසියස් වහන්සේ ඊශ්‍රායෙල් සෙනගගේ මහිමය ඊශ්‍රායෙල් ජනතාවට ගෞරවය ගෙනෙන තැනන් වහන්සේ. ඒ වගේම තමයි යේසුස් මෙසියස් වහන්සේව පිළි නොගැනීම හරහා මොකද්ද සිද්ධ වෙන්නේ? නැත්නම් උන්වහන්සේ ප්‍රකාශ කරන ඒ සත්‍යතාවයන් ධර්මයන් පිළි නොගන්න මිනිසුන්ට මොකද වෙන්නේ? ඔවුන්ගේ වැටීම ගැන ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කරා. ඒ වගේම තමයි යේසුස් වහන්සේගේ දිවිපිදීම මේ මවට කොච්චර වේදනාවක්ද ඇගේම හදවතට කඩුවෙන් අනින්නා වූ තරම් වේදනාවක් දැනෙනවා කියලා අපි දකිනවා බයිබලයේ කියනවා. ඒ කියන්නේ අපිට ඒක හිතා ගන්න පුළුවන්. මං හිතන්නේ අපි යේසුස් වහන්සේ කුරුසි පාමුල හිටපු මරියතුමීට උන්වහන්සේගේ වේදනාවේ දුක දැනෙනකොට ඇයට කොතරම් වේදනාවක් දැනෙන්නට ඇතිද? ඉතින් හැබැයි මේ මම ඒක කිව්වේ අර මේ සිමියොන් සහ අන්නා හමුවීම හරහා ඔවුන්ට දැනගන්න පුළුවන් වුණා මේ යේසුස් වහන්සේගේ ගමන මොන වගේ ගමනක් වෙන්න යනවාද, ඒකේ ඒක මොන වගේ දේවල් අරමුණු කරගෙන යන ගමනක්ද කියන අවබෝධය යම්කිසි ආකාරයකින් ලබන්නට පුළුවන් වුණා. ඒ වගේම තමයි අන්නා දිවසිරිය ගැන හිතද්දි මම ඉස්සෙල්ලා කිව්වා වගේම අර මෙසියස් වහන්සේ දෙවියන් වහන්සේට තුති පිදුවා ඒ ඔවුන්ගේ බලාපොරොත්තු ඉටුවීම ගැන. ඒ වගේම තමයි විමුක්තිය බලා සිටි සියලු විජාතීන්ට යේසුස් වහන්සේම විමුක්තිදායකයන් බව හඳුන්වා දීම. දැන් මේ කාරණා අපිට ඉතාමත් වැදගත් අපේ ජීවිතවල අපි හොඳින් තේරුම් ගන්නට අවශ්‍යයි. අපි දෙවියන් වහන්සේට කීකරු වෙන දරුවන් විදිහට අපේ ජීවිත වලටත් මේ වගේන් ඉතාමත් වැදගත් පණිවිඩ ඉගෙන ගන්නට තිබෙනවා. ඒ වගේම තමයි අපි මේ කොටස දකින ඊළඟ වැදගත් කාරණාව යේසුස් වහන්සේගේ ජීවිතයට අදාළව. උන්වහන්සේ ජෙරුසලම් දේවමාලිගාවේ වයස අවුරුදු 12දී ජෙරුසලම් දේවමාලිගාවට ගියපු සිද්ධිය. දැන් මං හිතන්නේ බුදු මම විස්තර කරන්නට යන්නේ නැහැ මේ අකුරෙන් අකුර ඔබ මේවා දන්නවා. දැන් යේසුස් වහන්සේ ජෙරුසලම් දේවමාලිගාවට යෑම ඒ සිදුවීම හරහා අපි ඉගෙන ගත යුතු කාරණා දෙකක් මම ඔබට කියන්න කැමතියි. ඒ යුදෙව් සම්ප්‍රදායේ තිබුණාව තවත් දෙක දෙයක් තමයි සාමාන්‍යයෙන් පිරිමි අය වසරකට තුන් වතාවක් ජෙරුසලම්ට ගිහිලා දේවමාලිගාවට යන්න ඕනේ කියන නීතියක් මෝසෙස්ගේ විවස්ථාවේ තිබෙනවා. ඒ වගේම පාස්කු මංගල්‍යයට විශේෂයෙන් යන්නට ඕනේ කියලා. මොකද පාස්කු මංගල්‍යය කියලා කියන්නේ ඔවුන් මිසර දේශයේ වහල්කමෙන් නිදහස් වෙලා ආපු ඒ විමුක්තිය ලැබපු සිදුවීම. ඒක ඔවුන් වසරක් පාසා සිහි කරා ඒකට අදාළව ඒ වත්පිළිවෙත් ඔවුන් ඉටු කරනු ලැබුවා. දැන් වයස අවුරුදු 12ට වැඩි සෑම කෙනෙක්ම සෑම පිරිමි කෙනෙක්ම මේකට අනිවාර්යෙන් සහභාගී. යේසුස් වහන්සේත් මොකද වයස අවුරුදු 12 කියලා ඔවුන් සැලකුවේ වසර 12න් පස්සේ සියලු දෙනා වැඩිහිටියන් විදිහට ඔවුන් සැලකුවා. ඒතර ඒ සම්ප්‍රදාය අනුව තමයි යේසුස් වහන්සේ වයස අවුරුදු 12දී දේවමාලිගාවට යන්නේ. දැන් මේකෙදි අපිට හමු වෙන විශේෂ සිදුවීම තමයි යේසුස් වහන්සේ මේ සියලු වත්පිළිවෙත් අවසන් වෙලා එන්න ඇවිල්ලා මගක් කෙනෙකුට තමයි මරියතුමිය සහ ජෝසෙප්තුමා දැනගන්නේ යේසුස් වහන්සේ ඔවුන් එක්ක නැහැ කියලා. එතන ආපහු සැරයක් ඔවුන් හැරිලා ගිහිල්ලා යේසුස් වහන්සේව හොයනකොට ඔවුන් දකිනවා යේසුස් වහන්සේ දේවමාලිගා හිටපු පඬිවරුත් එක්ක කතා බහ කරමින් ඒ අදහස් හුවමාරු කරගනිමින් ඉන්නවා. දැන් මම මේක කියනකොට මට තියෙන පුංචි ප්‍රශ්න තමයි යේසුස් වහන්සේට කොහොමද පුළුවන් වුණේ පඬිවරුන් මැද්දේ මෙහෙම වාඩි වෙලා දේවල් කරන්න? එතකොට අපිට කෙනෙකුට කියන්න පුළුවන් ඒ දෙවියන් වහන්සේගේ පුත්‍ර. ඉතින් ඒ නිසා උන්වහන්සේට දැනුම තිබ්බා. හැබැයි ඒකත් ඊට වඩා මම දකින්නේ අපි අර කලින් කතා කරපු දේවල් එක්ක උන්වහන්සේ යුදෙව් සම්ප්‍රදාය උන්වහන්සේ යුදෙව් චාරිත්‍ර වාරිත්‍ර තුල ඇති දැඩි වෙච්ච දරුවෙක් අපි දැක්කා. ඒ අම්මයි තාත්තා ඒ දරුවා එහෙම ගෙනාවා. ඒකට ඒ හරහා ඒ කියන්නේ යේසුස් වහන්සේට හොඳ අධ්‍යාපනයක් නැත්නම් ඒ පසුබිම පිළිබඳ හොඳ අවබෝධයක් උන්වහන්සේට මුල් කාලේ ඉඳන් ලැබුණා කියන එක මම විශ්වාස කරනවා. ඒතර ඒක ඒ හරහා තමයි උන්වහන්සේට පුළුවන් වෙන්නේ මේ පඬිවරුන් එක්ක වාඩි වෙලා මේ ආකාරයෙන් අදහස් දක්වන්නට කතා කරන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ අවස්ථාවේ යේසුස් වහන්සේගේ මෞතුමිය මව මෑණියන් උන්වහන්සේව ප්‍රශ්න කිරීම හරහා ඒට දෙන පිළිතුරු හරහා අපි තේරුම් ගන්න කාරණා දෙකක් තමයි යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ තමන්ගේ පියාණන් බව හඳුනා ගැනීම. දැන් ඒ කියන්නේ තමන්ගේ කැඳවීම තියෙන්නේ කොහෙද, තමන්ට කරන්න තියෙන වැඩ කොටස මොකක්ද කියන එක පිළිබඳ උන්වහන්සේට පැහැදිලි අවබෝධයක් තිබුණු බව ඒ හරහා අපිට දකින්නට පුළුවන්. ඒ වගේම තමයි ඒ මෙහෙවර උදෙසා උන්වහන්සේගේ ජීවිතය කැප කරන්න තිබෙන බව උන්වහන්සේ අවබෝධ කරගෙන සිටි බව අපිට දකින්නට පුළුවන්. දැන් මේ සියලු දේවල් කැටි කරලා ගත්තහම අපි තේරුම් ගන්න ඕන කාරණාව තමයි යේසුස් වහන්සේ ඒ යුදෙව් සම්ප්‍රදාය තුල ඇති දැඩි වෙමින් ඒක අවබෝධ කරගනිමින් ඒ දෙස විචාරශීලීව බලමින් උන්වහන්සේ ඒ තුලින් උන්වහන්සේ කරන්න යන මෙහෙවර උන්වහන්සේගේ කැඳවීම ගැන ඉතාමත් පැහැදිලි අවබෝධයක සිටපු බව. ඉතින් අපේ ජීවිතවලත් අපි ඉගෙන ගන්න ඕන පාඩම තමයි අපි කොහොමද අපේ ජීවිත අන්න ඒ ආකාරයට මෙහෙවන්නේ මේ අපි ජීවත් වෙන සමාජයේ වටපිටාව තුළ ඉඳිමින්. මා කැමති ඔබත් එක්ක මීට අදාළ පුංචි ප්‍රශ්න කීපයක් අපි බලමු. 2019 ඔඩවෙල් ප්‍රශ්න පත්‍රයේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තිබිලා තියෙනවා. ජේසු දරුවා දේවමාලිගාවට ගෙන ගිය සිද්දෙන් අපට උගත හැකි වැදගත් පාඩම් වන්නේ. දැන් මේ හරහා අපිට වැදගත්ම දේ තමයි දෙවියන් වහන්සේට මුල් තැන දීමට දේවස්ථානයේ දෙවියන් වහන්සේට මුල් තැන දෙමින් ඒ දේව අභිමතය ඉටු කරන්නට ඔවුන් තුළ තිබුණා වූ කැපවීම. ඔගෙන් තව ප්‍රශ්නයක් තියෙනවා. සිමියන් සහ අන්නා ජේසුස් වහන්සේ ගැන කළ පොදු ප්‍රකාශය කුමක්ද? ඔබට පැහැදිලිකව ඔවුන් දෙදෙනාම ජේසුස් වහන්සේ ගැන කළ පොදු ප්‍රකාශය තමයි මෙසියස් වහන්සේ ගැන සහ මෙසියස් වහන්සේ ගෙනෙන ගැලවීම ගැන ඔවුන් දෙදෙනාම කතා කරා. තව ප්‍රශ්නයක් තිබෙනවා. දැන් මේ ප්‍රශ්නය අහනවා, මරියා සහ ජෝසෙප් සමග නාසරෙත් නුවරට ආපසු පැමිණි කාලයේදී ජේසු දරුවා කොහොමද ඇති දැඩි වුණේ? උන්වහන්සේ කොහොමද, මම පැහැදිලි කිව්වා අපි ඒ 52 පදේ කියවපු අපි දකිනවා, ශක්තියෙන් ප්‍රඥාවෙන් පූර්ණ දෙවියන් වහන්සේගේ සහ අන්නායගේ ප්‍රසාදය දිනාගෙන වැඩුණු බව. දැන් අපිට වැදගත් වෙන්නේ අන්නේ ඒකයි ප්‍රිය දරුවනේ. මම ඔබගෙන් අවසාන වශයෙන් මේ සියල්ල කැටි කරලා මම ඔබට කියන කාරණාවත් අන්නේයි. අපි ප්‍රඥාවෙන් ශක්තියෙන් යුතුව නිරෝගීමත්ව වැඩෙන්න අවශ්‍යයි. අපේ ශරීරයත් නිරෝගී වෙන්නට ඕනේ, අපේ මනසත් නිරෝගී වෙන්නට ඕනේ. දැන් ඒ සඳහා තමයි මේ සම්ප්‍රදායන් මේ චාරිත්‍ර වාරිත් අපිට වැදගත් වෙන්නේ. ඒවා අපිට වැදගත් වෙන්නේ අපි මිනිස්යෙක් විස පූර්ණ මිනිස්යෙක් බවට පත් වෙන්නට, ඒ යහපත් මනුදම් ඇතුව වැඩෙන්නට තමයි අපි මේ දේවල් පාවිච්චි. අපි දකිනවා දැන් යේසුස් වහන්සේගේ ජීවිතය අපි පැහැදිලිව ඒ කාරණාව දකිනවා. ඉතින් අපිත් අද දවසේ මම හිතන්නේ මේක පාඩමක් කරගන්නට ඕනේ. අපේ ජීවිත කොහොමද මේ ආකාරයට මිනිස්යන්ගේ සහ දෙවියන් වහන්සේගේ ප්‍රසාදය දිනාගනිමින් වැඩෙන දරුවන් බවට පත් කරගන්නේ කියලා. මා කැමති ඔබට ප්‍රශ්න කීපයක් දෙන්නට, ඔබ අතේ පෑනක් කොළයක් තිබෙනවා නම් කරුණාකරලා මේ ප්‍රශ්න ටික ලියාගෙන මේට උත්තර දෙන්නට උත්සාහ කරන්න. ජුදෙව්වන්ට ආවේනික නීති නියමයන් රකිමින් ජේසුතුමාගේ දෙව්පියන් දෙමෝපියන් විසින් සිදු කරන ලද පිළිවෙත් තුනක් නම් කරන්න. ජුදෙව්වන්ට ආවේනික නීති නියමයන් රකිමින් ජේසුතුමාගේ දෙමෝපියන් විසින් උන්වහන්සේගේ ජීවිතය තුළ කරන ලද පිළිවෙත් තුනක් නම් කරන්න. දෙවැනි ප්‍රශ්නේ, ජුදෙව් පාස්කු මංගල්‍යය යන්නේ කෙටියෙන් විස්තර කරන්න. ජුදෙව් පාස්කු මංගල්‍යය කියන්නේ මොකක්ද කියන එක කෙටියෙන් විස්තර කරන්න. තුන්වැනි ප්‍රශ්නේ, ශ්‍රී ලාංකීය සමාජයේ චාරිත්‍ර වාරිත්‍ර කිතුණු දහමට අනුගතව සැමිරිය හැකි ආකාරයේ විස්තර කරන්න. අපි කොහොමද මේ සමාජය තුළ ජීවත් වෙමින් කිතුණු දරුවන් විදිහට අපේ සමාජයට අපේ රටට යම් යම් වටිනාකම් එකතු කරන්නේ කොහොමද කියන කාරණාව පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. දයාපර දුවපති, අද දවසේ මේ පාඩම මා මෙයින් අවසන් කරනවා. සරලව ඔබට මා මේ සියල්ල කැටි කරලා කියන්නේ, යේසුස් වහන්සේ උන්වහන්සේ ජීවත් වෙච්ච සමාජයේ උන්වහන්සේ වටිනාකම් මේ ගුණාංග එක්කහු කරමින් ඒ තුළ ඇති දැඩි වෙමින් උන්වහන්සේට පුළුවන් වුණා දේව කැමැත්ත දේව අභිමතය ඉටු කරන දරුවෙක් බවට පත් වෙන්නට. අද දවසේ ශ්‍රී ලංකාව තුල කිතුණු දරුවෙක් විදිහට මේ වටිනාකම් චාරිත්‍ර වාරිත්‍ර සමග ජීවත් වෙමින් අපි කොහොමද දේව අභිමතය ඉටු කරන යහපත් දරුවන් අපේ රටට සමාජයට වැඩදායි දරුවන් බවට පත් වෙන්නේ කෙසේද කියා කල්පනා කරන්න, ඒ තුලින් යහපත් සමාජයක් රටක් ගොඩනගන්නට අපි සැම දායක වෙමු. ඔබ සැමට ජේසු පිහිටයි.